මේ පංචස්කන්ධය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ මොකක්ද කියලා මේ ප්‍රශ්නයක් අහන්නේ. ඒ තුලින් නිවන් දකින ආකාරයේද පහදලා දෙන්න කියලා ඉල්ලීම කරනවා. දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය කියන්නේ මොකක්ද කියලා බුදුරජාන් වහන්සේ විග්‍රහ කරනවා. මේ රූපස්කන්ධය මොකද්ද කියලා විග්‍රහ කරනවා. දුර වේවා ළඟ වේවා සියුම් වේවා ඝන වේවා හීන වේවා ප්‍රණීත වේවා අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා රූපයයි යමක් වීනම් ඒ සියල්ල කැටි කළ විට රූපස්කන්ධයයි. දැන් රූපස්කන්ධයේ සතර මහා භූත තියනවා දැහුවොත් එහෙම ලොකු ප්‍රශ්නයක් එනවා. සතර මහා භූතයන්ගෙන් තමයි රූප හැදිලා තියෙන්නේ. ඒ රූපස්කන්ධය නිසා ගොඩනැගෙන එකක් තියෙනවා. අතීත රූපවල සතර මහා භූත කොයින්ද? සතර මහා භූතයන්ගෙන් ගොඩනැගිලා හටගත රූප බිනිබිදි යන්නේ මේ වර්තමානී විද්‍යාමානෙන් රූපවල. දැන් මේ සතර අහුවෙන්නේ ඇහැට පේන කන්ට ඇහෙන්නේ මේ භෞතික ලෝකය කියලා මේ හැදිලා තියෙන වර්තමාන මේ රූපස්කන්ධය. ඒක පේනවා අපිට හැදෙනවා බිඳෙනවා මේ ක්‍රියාවලියක් තියෙනවා. දැන් අපිට මේ පංචස්කන්ධයේ රූපස්කන්ධය කියන්නේ මොකද්ද බලපුවාම ඊට වඩා ගැඹුරු දෙයක් පෙන්වනවා. දුර වේවා ළඟ වේවා හීන වේවා ප්‍රණීත වේවා අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා රූපය යමක් වීනම් ඒ සියල්ල රූපස්කන්ධයයි. දැන් මේක හොඳට තෝරා ගන්න ඕන දෙයක්. දැන් මේ කල්පේ ඉස්සෙල්ලා කල්පේ දැන් තියෙනවා. මේ කල්පේ ඉස්සෙල්ලා කල්පේ තිබිච්ච රූප කලාපයක්වත් දැන් නැහැ. ඔක්කොම බිඳිලා. මේ අලුත් ඒවා. මේක ඉස්සර තවත් කල්ප තිබුණා. ඒ කල්පයන්ගේ තිබිච්ච රූප කලාප එකක්වත් දැන් නැහැ. ඒ භෞතික රූප කලාප ඔක්කොම ඒ කාලෙම විදුණා. ඒ ලෝකෙ විනාශ වෙනකොට විනාශ වුණා. අලුත් ලෝකයක් හටගත්තා නව ලෝකයක් නැවත හැදෙනකොට. අලුතෙන් රූපස්කන්ධ පහළ වුණා. ඒව මුල් කරගෙන අලුත් ලෝකයක් දැන් මේ මහා භද්‍ර කල්පය කියලා හටගත්තා. දැන් මේක අවසාන වෙන කාලයක් එනවා. එදානේ මේක එක රූපයක්වත් ඉතුරු වෙන්නේ නැහැ සියල්ලම වෙනසිලා යනවා. එන ආයිසරයක් කල්පයක් හට ගන්නකොට ආයි චිත්තජ කර්මජ කියන රූපයන්ගේ මුල් වෙලා හිටන නැවත ලෝකයක් හට ගන්නවා. ඒකෙන් හට ගන්න මහා කර්මජ රූප පරම්පරාවකි චිත්තජ රූප පරම්පරාවකි. ඒකෙන් තමයි ඊළඟ කල්පයේ ආයිසක් වල ලෝකයක් බිහි වෙන්නේ. මේ ලෝකය කියන්නේ මේ රූප ධාතු කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. මෙන්න මේ හටගත රූප ඒ කල්පයේ අවසාන වෙනකොට ඉවරයි. හැබැයි රූප ස්කන්ධය කියන්නේ මොකද්ද? අර අතීතයේ තිබිච්ච රූප සටහන් සියල්ලම කැටි කරලා අරගත්තා. මතු අනාගතයේදී මෙබඳු කර්මයක් කරපු නිසා මෙබඳු රූපාකාරයකින් උපදිනවා. මෙන්න මේ ආකාරයකින් රූපාකාරයකින් විපාක එනවා කියලා හැම කිව්වොත් අන්න ඉතින් එකම් පේන අවස්ථාවක් තියෙනවා අනාගත සංඥානීට. අන්න ඒ හරියත් ඔක්කොම රූපස්කන්ධයටයි. දැන් මේ වර්තමානයේ අපි ඇසුරු කරන රූප නිසා හටගන්න ලාංඡන තියෙනවා ආකාර දකිනවා. ඒ හරිය සියල්ලම රූපස්කන්ධයටයි. එහෙනම් රූපස්කන්ධයයි සතර මහා භූතය කියන්නේ සතර මහා භූත වලට අයිති වෙනවා අර ආපෝ තේජෝ වායෝ පඨවි කියන ධාතු හතර. එතකොට මේ ධාතු හතරත් එක් කරලා ගත්තාම මහා භූත සහ ඒවා භූත රූප සහ උපාදාය රූපයන්ට අද මේ ලෝකේ භෞතික රූප කියනවා. මේ රූපස්කන්ධයේ තියෙන කොටසද? රූපස්කන්ධය නෙමෙයි කියන්නේ රූප. රූපස්කන්ධය කියන්නේ අන්නේම හටගත් අතීතයේ එහෙම හටගත් ඒවා මතක සටහනක් තියෙනවා. අන්නේ මතක සටහන් වල රූපාකාරයන් තියෙනවා. ඒ රූපාකාර කොච්චර කාලයක් ගියත් විනාශ වෙන්නේ. අතීතයේ වෙච්ච සිද්ධියක් අපි සිහි කරලා බැලුවොත් එදා තිබිච්ච රූපාකාරය හොඳට පැහැදිලිව වැටහෙනවා. හැබැයි ඒ රූප එකක්වත් දැන් නැහැ. බුදුරජාණන් වහන්සේ සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයකට ඉසෙල්ලා සුමේධනම් තාපසේ කියලා මඩවලක දිගා වෙලා දීපංකර කියන බුදු පියාණන් වහන්සේ නමගින් පළවෙනි විවරණේ ගත්තා කියලා සම්පූර්ණ විස්තරයක් බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැකලා අතීත රූප ගැන විග්‍රහය කරනවා. දැන් එතන තිබෙන මොකද්ද? අතීත රූපස්කන්ධේ නේද? ඒ සුමේද තාපසයාගේ තිබුණේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන අතීතයේ තිබුණ එදා තිබිච්ච පංචස්කන්ධේ. ඒකෙන් තමයි එදා මඩවලේ දිගා වුණේ. ඒකෙන් තමයි එදා ඉවරණ ගත්තේ. එතන ඉඳගෙන එදා දැක්කා නම් යම්කිසි ආකාරයකින් රූපස්කන්ධයන්ගෙන් හටගත් ශරීරයක්. ඒ දීපංකර බුදුරන් වහන්සේගේ ලෞතර බුද්ධත්වයට පත් වෙන පස්වීම අධ්‍යයෙහිදී පස්වීම ජාතියේ දේහේ ඒ දැක්කේ. දැන් ඒ දැයෙහි ඇතියා පරමාණුවක්වත් අද නැහැ. හැබැයි උන්වහන්සේගේ මතකයේ හිමේ අඩු වෙලා තියෙනවද? මතකයේ වයස ගිහිල්ලාද? සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් ගිහිල්ලත් අර සුමේද තාපසතුමාගේ එක රැවුල් ගහක් ඇහිලා තිබුණා නම් ඒ මතකයේ හිමමයි. තව රැවුල් ගහ දෙකක් සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් ගිහිල්ලවත් සුමේද තාපසයාගේ මතක රූපියේ ඇහිලා නැහැ. අනේ රූපස්කන්ධය එච්චර දුරයි. අන්නේ මතක රූපයන් සියල්ලම කැටි කරුවා තම අතීත වේවා, සියුම් වේවා, හීන වේවා, ප්‍රණීත වේවා කිව්වේ ඔක්කොම අහු වෙනවා ඒකට. දැන් ඉදා විවරණයක් දෙනවා. මෙතෙන් පටන් සාර අසංඛ්‍ය කල්ප ලක්ෂය කර මැත්තේහි මෙන්න මේ යකි සිද්ධාත නමින් මේ විදිහට මේ බුදු මේ බුද්ධත් සිද්ධාත් මේ සිද්ධාත් නමින් බුද්ධත්වයටපත් වෙනවා කියලා. එදා යම් කිසි විග්‍රහයක් කළා, විවරණයක් කළා. එදා හැදරුව ඔක්කොම උන්වහන්සේ දැකලයි කිව්වේ. අනාගතයේ දැකලා. අන්න එතෙන් දෙනකුණු තිරන් සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයට මැත්තේහි තිබෙන සිද්ධ වෙන දේ පිළිබඳ රූපාකාරයක් දැකනන් අනාගත රූපයේද ඒකත් අයිති. වර්තමාන රූපයේ ඒ මොහොත ක්‍රියාත්මක වෙන දේ ඒකත් අයිති. මෙන්න මේ අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයේ සියුම් වන ඒ වගේම හීන ප්‍රණීත සියුම් ඝන දුර ළඟ රූපියයි යමක් විනායි සියල්ල රූපස්කන්ධයයි. එන රූපස්කන්ධය සතර මහා භූතේ වල හරියනවා. පංචස්කන්ධයේ රූපස්කන්ධය ඔහොම තේරුම් ගන්න ඕන. ඔක හරි ගැඹුරු තේනවා. එහෙනම් පංචස්කන්ධයේ සත්වයා කියලා කිව්වනම් අපි සත්‍යයන් හැදරුව තියෙන සත්‍යයාගේ අංශු මාත්‍ර අවස්ථාවකනේ. සත්‍යයාගේ හැටි කියන්නේ අපිද බෑ. සත්‍යයාගේ අද්භයවක හැටි කිය හැකි. සත්‍යයා යනුවෙන් ප්‍රාත්තරණ පංචස්කන්ධය කියන එකේ තරමයි මේ විග්‍රහ කරන්නේ. එතන මේ රූපයක් යම් තැනක හැබෑනම් එතන හිතක් පහළ වුණා නම් ඒ රූපයන් අරමුණු කරන ක්‍රියාවලිය එතන සිද්ධ වීමේදී වේදනා සංඥා සංඛාර විඥාන ඔක්කොම එතන සිද්ධ වුණා ඒ කැටියට. ඒ සියල්ලමත් දුර වේවා ළඟ වේවා හීන වේවා ප්‍රණීත වේවා සියුම් වේවා ඝන වේවා අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා වේදනායයි යමක් යම් තැනක වීද ඒ සියල්ල වේදනා ස්කන්ධයයි. නැ වේදනා ස්කන්ධය කියන්නේ මාත්‍රයක් නෙමෙයි. ඒ වේදනා මාත්‍රේ එකක්. වේදනා ක්ෂණේ වේදනා ස්කන්ධයට වයස කියන්නේ කවුද? අසංඛ්‍ය කල්ප මෙච්චරයි කියලා වයස කියන්න බෑ. අතීතේ අනාගතයේද අසංඛ්‍ය කල්ප මෙච්චරයි ගිහිලා මේක ඉවරේන කියලා එහෙම එකක් කියන්නත් බෑ. කවදාද නිවන් දකින්නවා? එතන යනවා පරපුර ඉදිරියට. ගොඩ නැගි නැගි තිනවා. දැන් කල්ප ගණනක් ඉදිරියට අපිට හටගන්න හේතුන කර්ම ශක්තිය අපේ ගබඩාවේ තියෙනවා. හැදිච්ච වැඩ පිළිවෙලක සටහනක් තියෙනවා. අපි ඕක කලින් කාලේ වෙනස් කර කර කර්ම ශක්තිය වෙනස් කරන නිසා ඒකත් පරිවර්තනෙ වෙනස් වෙවි යනවා. මෙහෙම යන ගමනේ ඉවස අවසානය බැලුවොත් කවදා හරි අරිහත්ත්වයටපත් වෙනකන් අවසානයක් නැහැ. එතකන් යනවා. ඊ අනාගත පංචස්කන්ධේ ඉන් කොතන හරි ඉඳලා මේක බැලුවා නම් අතීතයයි අනාගතයයි. ඒ බැලුවේ කොතන ඉඳලාද? වර්තමානයේ සම්මතේ පංචස්කන්ධේ ඒක. ওই ටික අරගෙන බැලුවනම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ ටිකේ යම් කිසි අන්ද රාගයකින් ඇලුනද බැඳුනද මෙන්න මේ ඇලීම නිසා බැඳීම නිසා සත්වය කියන නම භාවිතා කරනවා. එහෙනම් සත්වය කියන්නේ මොකටද? හැඩරුවකට නෙමෙයි. උස මහතකට නෙමෙයි සත්වය කියන්නේ. සත්‍යයා කියන වචනෙන් පෙන්නන්නේ මේ බඳු පංචස්කන්ධය අත්හැරලා නැහැ. යම් තරම බැඳි බැඳි එනවනම් ඒ චන්දරාගයෙන් ඒකේ රගිනවනම් ඒ තාකල් සත්ව කියන ස්වභාවය ලෝකේ විද්‍යාමානයි. ඒ තාකල් නිර්මාණේ නවතින්නේ නැහැ. මස්ලේ කයක් හෝ සූක්ෂම හෝ ඒවා කයක නිර්මාණේ නවතින්නේ නැහැ. වේදනා ක්‍රියාත්මක වීම සංඥා සංකාර විඥානයන්ගේ ක්‍රියාපලයේ නවතීමක් නැහැ. ඒ නවතින්න මොකද කරන්න ඕනේ? ඔන්නේ සත්ව කියන ස්වභාවය නතර කරන්න ඕනේ. සත්ව කියන්නේ චන්දරාගයට. නැ චන්දරාගය උසද මහතද? කළුද සුදුද? එහෙම කියන්න පුළුවන්. එන සත්‍යයා කිව්ව ඕකට නම්. සත්‍යයා පනවන්නේ මොනවද? සත්‍යයා පනවන්නේ උසින් මහතින් බෑ. හැඩරුවකින් බෑ. ඊ සත්වත්වයේ නිසා ගොඩනැගෙන අවස්ථාවල හැටි. එක එක අද්භව කියන්නේ. සත්‍යයා තෝරා ගන්න ඕනේ. නැ සත්‍යයා යම් තැනක ඇද්ද? සසර ගමන එතන. සත්වත්වයේ යම් තැනක ඇද්ද? එතන තමයි අවිද්‍යාවයි තෘෂ්ණාවයි. අවිද්‍යාවයි තෘෂ්ණාවයි බිඳහැරියොත් සත්ව ගෙවා ඉවර කළා. එතන ඉහට සත්ව නැහැ. එන රහතන් වහන්සේ සත්ව දැව්වොත් රහතන් වහන්සේ සත්ව ඉක්මෙව්වා. රහතන් වහන්සේ සත්ව කියන්න බෑ. අන්නේ වෙනසක් තියෙනවා. රහතන් වහන්සේ සත්ව ඉක්මවපු කෙනෙක්. සියලු සත්වයෝ රහතන් වහන්සේ අයිති නැහැ. සසර සැරිසලන චන්දරාගයෙන් රූපස්කන්ධයට වේදනා ස්කන්ධයට සංඥා ස්කන්ධයට සංකාර ස්කන්ධයට විඥාන ස්කන්ධයට බැඳිලා ඉන්නකන් එතන සත්ව විද්‍යාමානයි. සත්ව කියන්නේ ඒ විදිහට. දැන් මොකද කරන්නේ? කොහේ හරි සාතරයක් එහෙම කියනවා දැක්කොත් අතීතයේ කියනවා කියලා ඉස්සර හිටපු අත්බැව් දුවනවා අහගන්න. මොකද හරි ආසයි ඉස්සෙල්ලා දෙවියෙක් කියලා හිටියා කියලා නාන සිරුවරේ රජෙක් වෙලා හිටියා කියලා ගන්න. ඕකයි යන්නේ. බල්ලෙක් වෙලා හිටියා කියලා කිව්වොත් ඌ දන්න සාත්තරේ. ඌටත් බැන බැන එනවා. දෙවියෙක් කියලා කිව්වොත් අන්නේ යටන හරිය තේරෙනවා. යටනම අයිති බොරු වෙන්න බෑ කිව්වේ ඒක. අපේ හිත අපි රවට්ටගෙන කුණු ගොඩේ ලගිනවා. ඇලෙන එකයි ගැටෙන එකයි හදාගෙන අතීතය අල්ලගෙන. ඉතින් අරිහත්යේ යථාර්ථය දැනගත්තා නම් අතීතයේ අනිච්ච දුක නැත ගොඩවල් අසාර දේවල් පසු කරගෙන ආවා මිසක් මුකා වෙලා හිටියත් හරියක් තිබුණේ කවුරු ලයි හොයන්න ඕන අතීතේ හොයන්නේ මොනවා හොයන්නද මොන හරියක් ගන්නද අතීතේ නිදහස් වුණා සත්වෝ ඉවරයි මතු අනාගතේ මම බලාපොරොත්තු දෙවියෙක් වෙන්න බ්‍රාහ්මණයෙක් වෙන්න සක්විති රජෙක් වෙන්න ලොකු තත්ත්වයටපත් වෙන්න ඒ ඔක්කොම අනිච්ච දුක නැත කුණු ගොඩවල් කියලා දැකලා පස්සේ අනාගත බලාපොරොත්තු වෙන අනාගතේ වැඳීමේ විලා අනාගතේ සත්වෝ නැහැ එන වර්තමානි කවුරු කියන්නේ අනිත්‍ය දුක නැත කුණුවරක් මෙතන ඉඳලා මැරෙන කක් ඉඳී යනවා ගමන අල්ලන්නේ මොකද්ද වර්තමානයේ සත්වල් ළියනේ එන අතීත අනාගත වර්තමාන තුන් කාලීන සත්වත්වයෙන් මිදුනහම උන්වහන්සේ හරිහත් ගමන ඉවරයි සත්වත්වයෙන් පලවන්න බෑ මෙන්න සත්ව කියන්නේ ඕකට පංචස්කන්ධයට නෙමෙයි පංචස්කන්ධී යම් චන්දරාගයෙන් ඇවිල්ලා ඇද්ද ඒ නිසා සත්ව කියන ව්‍යවහාරේ නෝ පනෝන සත්ව සූත්‍රය කියලා සූත්‍රය අතිනක බලා ගන්න ඕන ස්වාමීනි සත්ව සත්ව කියනවා ඇයි සත්ව කියන්නේ කියලා බුදුරන් වහන්සේක විසුණු වහන්සේ නමක් අහන්න බුදුරන් වහන්සේ විදිහට පෙන්නනවා රූපස්කන්ධයේ වේදනාස්කන්ධයේ සංඥාස්කන්ධයේ සංකාරස්කන්ධයේ විඥානස්කන්ධයේ යම් දැඩි ඇලීමක් ඇද්ද චන්දරාගින් වැඳීමක් ඇද්ද මෙන්න මේකට සත්ව කියනවා සත්ව කියන්නේ ඒකයි ඉතින් අපි ඒකෙන් අපි අහක් වෙලා සත්ව කියලා පුද්ගලත්වය ගන්නවා බාහිර පුද්ගලත්වයන් සත්ව කියලා හඳුන්වනවා සත්වත්වයේ දකින්න ඕනේ වෙනම ඒ සියලු සත්‍යය නිදුක් වෙත්වාදී වශයෙන් කියන පුද්ගල හැදී ගන්න නැතුව ගන්න කිව්වේ ඒකයි. ඒකක දිට්ඨේච අනුපගම්ම සීලවා කියන එක විග්‍රහ කරනකොට ওই අටුවාවල විග්‍රහ කරලා තියෙනවා සත්ව පුද්ගල කියන දෘෂ්ටියට වැටෙන්නේ නැතුව සීලේ පිහිටන්න කියලා. හැබැයි ඒ කියන්නේ කොහොමද කියලා අහුවොත් ඒක පොතේ නැති නිසා කියා දෙන්න තේරෙන්නේ නැහැ. පොතේ තියෙනවා හැඟවිලා. එලි දක්වලා හොඳට පැහැදිලිව නැති නිසා කියා දෙන්න තේරෙන්නේ නැහැ එහෙම අහුවොත්. සත්ව පුද්ගල කියන දෘෂ්ටියට වැටෙන්නේ නැතුව සීලේ පිහිටන්න කියලා. දිට්ඨිංච අනුපගම සීලවා දස්සනේන සම්පන්නෝ කියන එක විග්‍රහ කරලා තියෙනවා ඔය කර්ණීයමත සූත්‍රයේ කියනකොට. ඉතින් සත්ව පුද්ගල කියන දෘෂ්ටියට වැටෙන්නේ නැතුව කියන්නේ මොකද්ද කියලා අහුවා මොකද තෝරුම් කරලා දෙන්න බෑ. ඉන්දගේ සත්ව කියන්නේ ආකාරය ගත්තොත් වැරදි. ආකාරයෙන් නෙමෙයි සත්ව කියන්නේ. මොන ආකාරයෙන් හිටියත් කොතන හිටියත් චන්දරාගයෙන් පංචස්කන්ධයට ඇලුම් කරන සියල්ලෝ ඒ හේතුවෙන් සත්ව. එන ඇලුම් කිරීමට දිගක් පල්ලක් උසම්මහතක් හැලපුවා කියන්න බෑ. ඇලීමක් ඇද්ද ඇලීම සත්ව. සත්වත්තේ ඉක්ව ගියා නම් හරිහත් එදාට ඇලිමු නෑ තුන් කාලේ ඇලිුවේ නිදහත් නම් තුන් කාලේ නිදහත් වෙච්ච කෙනා ලෝකේ පණවන්න දෙනක් නෑ අහල් විදිය අහවල් කෙනෙක් කිය ඒකයි වෙනස ඉතින් අහන්නේ ඒ තුලින් නිවන් දකින්ද ඉතින් ඒ තුලින් නිවන් දකින්නවා කියන්නේ මෙන්න මේ බැඳෙන චන්දරාගයක් ඇද්ද සත්වත්වයක් ඇද්ද සත්ව වශයෙන් මේවට බැඳෙන තියෙන හරය මොකද්ද කියලා ධර්මානුකූලව බලන්න පුරුදු වෙන්න ඕන මේවා නිසිද අනිසිද පරිහරණය මෙච්චර කාල සත්වත්වයට පත් වෙලා පංචස්කන්ධය දරන්න ගිහිල්ලා ඒක අල්ලගන්න ගිහිල්ලා මොනවද හම්බ වුනේ ප්‍රතිවලේ මොකද අල්ලගත්තේ ඒක යම් තැනක අල්ලන්න ගිහිල්ලා වැඳිලා මම මෙහෙවයි කියලා හින්නෝ කොතන හරි ඉපදිලා ඒක මොකද සිද්ධ වුනේ අන්තිම ප්‍රතිවලේ ජරාවට මරණයටපත් වුණාද නැත්නම් මොනවද අමරණීයත්වයක් ලැබුණාද මොකේ හිටියත් දෙවියෙක් වුණා කිව්වත් බඹෙක් වුණා කිව්වත් මිනිසියෙක් වුණා කිව්වත් කවුරු වුණා කිව්වත් ඊ අද්භවයේ කෙලවර ජරා මරණ දෙකින් කෙලවර වුණා. ඒකට ප්‍රිය කරා නම් මනාපයි යහපතයි කියලා ගත්තා නම් අනේ මට වෙච්ච දෙයක් කියලා ශෝක පරිදේව දුක දෝමනසුපායාසයෙන් දැවුණා. කොච්චර දැවුණත් කෑ ගැහුවා කරන්නේ දැන් නැහැ වෙනසුනක වෙනසුනා. ඒතර මොකද කලි තව එකක් හැදුවා. ඒකට ඔය ටික සිද්ධ වුණා. ජරා මරණයට පත්ලා ශෝක පරිදේව දුක දෝමනසුපායාසයෙන් කෙලවර වුණා. එහෙමනම් මේක නම් අවසාන ප්‍රතිඵලයේ මිච්ඡර කාලයක් අනන්ත සංසාරී පටන් මේ දක්වා සැනසුමක් ලබා දීපු නැති ඒවා තමයි මේ සැනසුමක් තියනවා කියලා හිතාගෙන පස්සේ යන්නේ. එහෙනම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේවෙන් කීපයක් වූ සියල්ල පස්සේ ඔගියොත් ජරා මරණයට පත් වෙන එකක්ම ගොඩනැගිනවා මිසක් වෙන ප්‍රතිඵල ඇති දෙයක් ගොඩනැගින්නේ නැහැ කියලා මනසෙහි නුවණින් දකිනකොට දකිනවා. මොකද්ද? එහෙනම් එවන්දු ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස පහල කරන යම් හේතුවක් ඇතනම් මොකක් නිසාද පහල වෙන්නේ? ජාතිය නිසා පහළ වෙනවා. යම් ජාතියක් නිසා එසේ පහළ වෙනවා නම් ඒ බඳු ජාතිය පරිහරණය නිසිද අනිසිද? ඔන්න ඔකයි නිත්‍යද අනිත්‍යද කිව්වේ. ඉතිරද නැද්ද කතාවක් නෙමෙයි. එවන්දු જાතිය පරිහරණය කරන එක නිසිද අනිසිද නුවණ ආකාරයෙන් පිළිතුර ගන්නද කියලා පෙන්නේ. නිත්‍යං වා අනිත්‍යං වා ති කිව්වේ ඕකයි. ඒක තමයි පහු කාලෙකද නිත්‍යද අනිත්‍යද කියන වචنده පෙරලා ගත්තේ. නිසිද අනිසිද ඇයි එහෙම අහන්න හේතුව? යමක් පරිහරණය කිරීමේ අවසාන ප්‍රතිඵලයේ ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමන සුපායාසය ඇරෙන්න තව එකක් නැත්නම් වෙන ලැබිච්ච ප්‍රතිඵලයක් නැත්නම් පරිහරණයට නිසිද අනිසිද කියලා ඥානවන්ත තීරණය ගත්තොත් නිසි කියන්න පුළුවන් එකෙක් ඉන්නවද? කතා කරන්න පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන් හත් අවුරුදු ළමයෙක්ගෙන් ඇහුවොත් මට කොහොමද ඒක නිසි කියන්නේ? හොඳයි කියන්නේ. හොඳයි ප්‍රියයි මනාපයි යහපතයි කියලා ගණ්ඩ දෙයක් ඒකේ නැහැ කියන එක මටත් තේරෙනවා කියලා. හත් අවුරුද්දේ පුංචි ළමයාටත් ඕක තේරෙනවා. ඒ නිසා තමයි බුදුරන් වහන්සේ දේශනා කළ දහම හත් අවුරුද්දේ පුංචි ළමයාට තේරෙන හින්දා තමයි හත් අවුරුද්දෙන් අරිහත්ත්වයටපත් උනේ. එච්චර ලේසි පහසු දහමක් විග්‍රහ කරනකොට පහසුයි තෝරා ගන්න. මේක පැටලෙව්වට පස්සේ තුන්කුදු මහල්ලා දක්වා මොන මහා මහාචාර්ය පඬිතුයලා තෝරා ගන්න බැ. අනිත්‍යයි දුකයි අනත්තයි කිව්වට අනත්මයි කිව්වට අර්ථය ඉන්නේ නැහැනේ. ඥානගෝචරයලා ඉන්නේ නැහැනේ එපා වින්ද හේතුව. අනිසී කියා තීරණේ ඉන්නේ නැහැනේ. ඉතිර නැහැ. ඉතිර නැහැ වෙන එක හොයාගනින්කෝ. ඕකනේ ඉන්නේ. ඉතිර නැති හින්දාම නේ නම් ඉතාලතාවය හොය හොය පස්සෙන් ආවේ. එපා වුණාද? මොනව හරි වටිනව. කුඹුර වැඩ කරන කුඹුර වැඩ කරන ගොවියන්ට කිඹුලා උදැල්ල හරි හොඳට කැපෙනවා මේක හොඳයි වටිනවා කියලා ඒ මිනිහාගේ ප්‍රයෝජනෙන් ඒක වටිනවා කියන. ඉතින් මොකද කරන්නේ? උදැල්ල භාගයක් ගෙවිලා හරි හොඳම උදළු ඉවරින් තව එකක් ගෙනි. උල හැතින තව එකක් නම් තියා ගන්නවා. මොකද? අරක ගෙවෙනවා නම් අත්තරින්නේ. අනේ ඉතින් කොච්චර හොඳුලා ගෙවෙනවනේ. එන උදළු අරන් නැති නිකන් ඉන්නේ. ඉතින් ගෙවෙන්නේ නැති උදැල්ලක් හොයනවාද? නෑ ගෙවුනට කමක් නෑ. මේකෙන් වැඩ ගන්න පුළුවන් තව එකක් ගෙයි. ඔන්න වගේ මේ ඇහ නාක් වුණා තව හැක් හදා ගන්න ඕනේ. මේ කන නාක් වුණා තව කනක් හදා ගන්න ඕනේ. හදන්න ක්‍රමයක් තියෙනවානේ. නාහ නාක් වුණා තව නාහයක් හදා ගන්න ක්‍රමයක් තියෙනවා. ඊළඟ අද්වයිදී එක හදා ගන්න බලාපොරොත්තු වෙනවා. දිව නාක් වුණා තව දිවක් හදාගෙන, කය නාක් වුණා තව කයක් හදා ගන්න. ඉතින් මෙහෙම බලාපොරොත්තුවක් ඇති වෙනවා. එතකොට පැවැත්ම නාක් වුණාම ඒ නාම රූප ධර්ම පද්ධතිය නැත්නම් තව එකක් හදා ගන්නවා. මොකද මේක හොඳයි කියන දෘෂ්ටි ඇරිලා නැති හින්දා. කොච්චර ඉතිර නැහැ කිව්වත් ඔක වැරෙන්නේ නැහැ. එහෙනම් මොකද වෙන්නේ? හරයක් නැහැ කියලා දකින්න ඕනේ. හරයක් නැහැ කියලා දකින්නම් ඒකේ මුල් කාරණා දෙකක් තියෙනවා දකින්න. අනිහි කියලා දකින්න ඕනේ. දුක ගෙන දෙනා මිසක් වෙන ඉතුරු කරන සැපක් නැහැ කියලා දකින්න ඕනේ. Taman කැපිති නැති සත්‍යයන් මේක පරිවර්තනේ වෙලා දුක දිදී කෙලවර කරනවා මිස වෙන මොනම හරයක් වන්නේ නැහැ කියලා දැනගත් තාම අනත්තං අසාර කට්ටේ ඉන්නම් තිය කියලා හිටා. අනත්ත දකින්න අසාරයි කියලා. එහෙනම් දකින්න කිව්වේ මොකද්ද? ආත්ම කතාවක් නෙමෙයි. ඉතිර හෝ නැති කතාවක් නෙමෙයි. පරිහරණයට මෙන්න මේ හේතුව නිසා අනිසි. මෙන්න මේ හේතුවෙන් දුක එනවා කියලා නිගමනය කළේ. ඉතින් ඒ නිසායි මේක සාරයි කියලා ගන්න වටිනාකමක් නැහැ කියලා තීරණය කළේ. මෙන්න ප්‍රඥාවේ තීරණ තුන. ඕකට කියනවා අනිච්ච දැක්කා, දුක්ඛ දැක්කා, අනාත්ම දැක්කා. අනිච්ච දුක්ඛ අනාත්ම දැක්කා නම් මොකද කරන්නේ? ආයසරය තව ඉතුරු වෙන දෙයක් නැහැ. පතනවද නැද්ද? යනවද නැද්ද? ඔය පස්සේ හඹා යනවද නැද්ද? හඹාගියොත් මොකක්ද හම්බෙන්නේ කියන්නේ දැකලා ඉවරයි. මොකක්ද හම්බෙන්නේ? දුක්ඛ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සම්භවං. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සම්භවං කියන එක තමයි හම්බ වෙන්නේ. ඉතින් ඔන්නම් ඵලයන් පාසෙ. එපා නම් නිකන් හිටා. දෙකම තමන් තමන් සතුයි කියලා බුදුරන් වහන්සේ උඹලගේ ඥානගෝචරව මේක දැනගෙන ගන්න තීරණයක් ගයිලා. කියා දෙන්න හරි ඔන්න කියා දුන්න ඔච්චරයි වෙන්නේ. ආයි පක්ෂෙල බඳවා ගන්න හිතුවෙත් නැහැ. විනිහකට යන්න එපා කිව්වෙත් නැහැ. වෙන අමුතු જાතියේ ඒවා මුකුත් කරන කැමැති නම් මෙන්න මේ කාරණේ තේරුම් ගන්න ඥානවන්ත තීරණයක් ගන්නilla. ඉතින් අඥාන තීරණයක් ගන්න කැමති නැහැ. මේ ධර්මයේ හරියට විද්‍යාමාන වුණාම පොඩි එකාගේ පටන් ගෙන ඥානවන්ත තීරණයට එනවා මිසක් වෙන මොකද්ද කරන්නේ? එහෙනම් එතන පටන් බෞද්ධයි. ඒ බෞද්ධයා කලා කපල් කරන්න වෙනස් කරන්න ඊ අදහස නැති කරන් දැන් කාටවත් බෑ. එයා දකින්නවා එතන පටන් ගෙන යම් තී චන්දරාගියකින් නිදහස් වීමක් යන්තලම මාත්‍රිය සිද්ධ වුණා නම් ඒ තරමට සාන්තයි ප්‍රණීතයි. ඒ තරමට ගිනිනි වෙනවා. යා සාහනේ දැකලා තියෙන්නේ. සාහන මාර්ගය දැකලා තියෙන්නේ. ඒ මාර්ගය අනුගමනය කළා මිදෙනවා මිසක් සල්ලි දීලා යා විනාගමට හරවනවා කියලා ඕවා එකක් වා කරන්න බෑ. යථාර්ථය වෙනස් කරන්නේ කොහොමද? යම් කිසි රමේකට කියනවා පුතේ මෙන්න මෙහෙමයි එකතු කරන්නේ. දෙකයි දෙකයි එකතු කරපුවාම හතරයි මෙන්න මෙහෙමයි එන්නේ. හතරයි හතරයි එකතු කරනවා අට ඉන්නේ මෙහෙමයි. පුතේ හය හය එකතු කරපුවාම 12 ඉන්නේ මෙහෙමයි. දැන් ඔයාලා තේරෙනවා 8 8 එකතු කරලා කියන්නේ කොහොමද? අර ක්‍රමවේදී දැනගත වෙන 8 8 16 දැන් මට තේරෙනවා කියනවා. ආයෙන 12 12 හිතුව කරලා කියන්නේ කො? ඒකත් 24 කියලා කියනවා. දැන් එකතු කිරීමේ ක්‍රමයේ දැනගන්නවා. දැන් ඔයාලා තේරෙනවද? දැන් තේරෙනවා. රුපියල් 1000ක් දෙන්න. තේරෙන්නේ නැහැ කියන්නේ. රුපියල් 1000ක් තේරෙන්නේ නැහැ ඔයා කියනනම් මං කියන්න. දැන් තේරෙන්නේ නැති එක නේ තේරෙනවමයි. ආයි එක වෙනස් කරන්න පුළුවන්ද? සල්ලි දීලා ඇඳුමක් දෙන්න. ඔය තේරෙන්නේ නැති කරන්න. කොහොමද ඒ කරන්නේ? ඒ දැනගත න්‍යාය ධර්ම අහ කරන්නේ කොහොමද? ඒක සත්‍යයක් නේ. ඒක න්‍යාය ධර්මයක් නේ. මෙන්න මෙයාගේ මේ බුදුදහම හතේ දේශනා කරේ අනිත්‍යයි කියන එක ලෝකේ ඇති. දුක්ඛයි අනාත්තයි කියන ලෝකේ නියම ස්වභාවය. ওই ස්වභාවය අහ කරව ලෝකයක් නෑ. එහෙනම් ඔය තුල කවදාවත් හැනසුමක් නෑ. මෙන්න මේ න්‍යාය ධර්මයේ කවදා හරි යම් දාසක දැක්කද සත්‍යය දැක්කා දහම් වැස පහල වුණා සෝතාපන්න වුණා කියනවා ඉතින්. ඕකයි සෝතාපන්න වීම. ඉතින් ඔතෙන් පත් වුණ කෙනා ආයිතරයක් විරස් කරන්නේ කවුරු මොන වෙන් දීලාද? මොන සල්ලි දීලාද? ගෙවල් හදලා දීලා පුළුවන් දෝක වෙනස් කරන්න. එයා විනාශ කරන්න කාටවත් බෑ. එහෙනම් බෞද්ධ වුණාට පස්සේ බෞද්ධයේ කබෞද්ධය කරනවා කිව්වොත් මේක සිද්ධ කරන්න බෑ. සිද්ධ වෙන්නේ නෑ. ඒකයි කාරණේ. මේ දහම දැක්ක කෙනෙක් කාය වේදනා චිත්ත ධම්ම කියන මේ සතර කොටස මීට අනුකූලව සතර සතිපට්ඨානෙ වැඩුවොත් එහෙම ඒ හාමුදුරු කෙනෙක් නම් එහෙම සිවුරු වලවන්න බැලුවොත් එහෙම මහා ගංගා නම් ගඟ උදලුක අරගෙන ඒ වගේම නාරස්සන අරගෙන කූඩ අරගෙන උඩට හරවන්න වේලි කැපුවට යනවාද උඩට කියලා අහනවා. ආයි ඒක උඩට ගෙනියන්න බෑ. පල්ලි හැට කරපු එක. අන්න ඒ වගේ විහි කෙනිකාව දා නැවත ගිහි කරනවා කියන එක වෙන්නේ නැහැ. ඉතින් ඒ ධර්මයේ අද හම්බෙලා නැති ඉඳ තමයි සිවුරු දාලා ටිකක් ඉගෙනගෙන උපාධිය ගතලා පස්සේ සිවුරු වැරලා යන්නේ. මොන තර්ක කළත් මොනවා කරන්නද? ධර්මයේ වැටහිලා නැති හින්දානේ. ධර්මයේ වැටුණා නම් එහෙම එකක් වෙන්නේ නැහැ. ඉතින් යථා ධර්මයේ කියනකොට ඒකට විරුද්ධ වෙනවා. සමහර වෙලාවට විප්ලව ඇති කරන්න හදනවා. අමුතු බණක් කියලා මේ කාලේ නිවන් දකින්න ඕනේ නැහැ ඕවා කියන්න එපා කියලා එහෙම කතා කියනවා. ඉතින් මොනවා කරන්නද? මේ යථාර්ථය දැකම වටිනාකම කොච්චරද? බෞද්ධ වෙනවා නම් දී වේවා පැවිදි වේවා බෞද්ධ කෙනෙක් මේ සත්‍යය තහම අර බෞද්ධ වුණොත් බුදුරන් හදේ පේනම නියම ධර්මයේ තේරුම් අර අබෞද්ධ කරන්න කිසි කෙනෙකුට බෑ. එහෙනම් මේකට උත්සාහ කරන්න වහන්සි වෙන දෙයක් නැහැ. බුද්ධාගම කියලා ගන්නවා අනික් අය කියලා කාටවත් කිලින්ද බෑ. ඒකයි කාරණේ. ඒ නිසා බුදුරන් වහන්සේ 62ක් අවිද්‍යාවේ වාද පිළ හිටපු ලෝකේට සත්‍යය දුන්නා මිසක් බලහත්කාරයෙන් ඔබන්න ගියෙත් නැහැ අනික් අයටපත් කරන්න ගියෙත් නැහැ. අනික් අය කියනවා නැති කරන්න ගියෙත් නැහැ. ස්වාමීනි අහව අනිත්‍ය කේස කම්බල මෙහෙම කියනවා. පකුද කච්චායන මෙහෙම කියනවා. නිගණ්ඨනාත පුත මෙහෙම කියනවා. ඒවා පැත්තකින් තියලා ඔබ තියෙන ප්‍රශ්නේ ගන්නකො. ඔබ තියෙන ප්‍රශ්නේ විසඳ ගන්න. ඔහොමයි වෙන්නේ. ඒවල උද්දාම විලා කතා කරේ ඔය කියන්නේ මිනිසුත් ඇවිදලා කියන ඒවා. එහෙම කියන්නේ කියන්නේ. ඊය අය කැමැත්තා කියා ගත්තා. තමගේ තියෙන ප්‍රශ්නේ තමයි විසඳ ගන්නකො. ඔහොමයි ඉදා ධර්ම දේශනා කළේ. නව කාටවත් යටපත් කරන්න බැරි වුණා. පළවෙනි අග්‍රස්ථානයම ලැබුණ බුදුදහමට. එතර ක්‍රමවේදී අතේදී අද අඳන්න ඕනේ නැහැ. අර අගංගිල ගන්නවා මේ අගංගිල ගන්නවා කියලා ඇත්ත කියලා බෞද්ධ කරපුවාම ඉවරයි. අන්න ඒක හොයා ගන්න ඕනේ. හැගවිලා තියෙන දේ. හොයලා මතු කරලා ගන්න ඕනේ ඒකයි. ඒදවල ප්‍රශ්න නැහැ. ඔක තේරුම් ගන්න ඕනේ විදියට. ඉතින් එහෙම දැක්කට පස්සේ මොකද වෙන්නේ? මේ රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ කියන මේවා පරිහරණය කළා සැනසුමක් ලබන්න බෑ. ජරා මරණ ශෝක පරිදේව දුක දොමනස පායාසයෙන් කෙලවර කරන ප්‍රතිඵලයක් ලබා දෙනවා මිස වෙන සැනසිල්ලක් නෑ රවට්ටනවා මිස. ඕක දැක්කට පස්සේ දකිනවා එහෙනම් නිසි කියලා පරිහරණය කරන්නේ මේකේ සුසු දෙයක් නෑ. අනිසි අනිස කියන වචනේ තමයි ඕක තෝරලා තිබුණේ ඉස්සර. නිච්ඡං වා අනිච්ඡං වා කියන නිසිද අනිසිද මොකක් නිසාද ගත්තේ? යමක් කැමතිසේ පවත්වන්න බෑ. කැමති මොකද්ද? ජරාවක් නැති, ව්‍යාධියක් නැති, මරණයක් නැති, ශෝකයක් පරිදේවයක් දුකක් දුම්නසක් උපායාසයක් නැති අන්නේම සත්‍යය තමයි ලෝක සත්‍යය කැමති. එහෙම එකක් වෙනවා නම් හොඳයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ නමුත් ලෝක ස්වභාවයවත් එහෙම එකක් හොතනකවත් නැහැ. එහෙම එක හදන්න පුළුවන්කමකුත් නැහැ. ලෝක ධර්මතාවයේ ස්වභාවය මොකද්ද? ජරා මරණ ශෝක පරිදේව දුක දුම්නස උපායාසයෙන් කෙලවර කරන එකයි. ඒක ධර්මතාවය. අනේ ලෝකේ කියන්නේ ඕක නම්. ඕකේ හඹායන්නේ මොනවා බලාපොරොත්තු? අන්න ඒතර දකින්නවා එක දෙයක්. පංචකාම ආස්වාදයේ බලාපොරොත්තුෙන් තමයි පස්සේ යන්නේ. ඒ පංචකාම ආස්වාදය කියන්නේ මොකද්ද? අපි විසින්ම ගොඩනගාගත්ත මානසිකත්වයක ප්‍රතිඵලය. ඕක අපිට තේරෙන්නේ නැතිකම තියෙනවා. බුදුරන් වහන්සේ දේශනා කරන මහණෙනි ඇත්ත දැනගන්න සමාධිය වලන්න. සමාධියේ පතුල කෙනාට මේ ලෝකේ කාමයන්ගේ නිසි තත්ත්වේ පේනවා. කාමයන්ගෙන් මිදෙනවා. සමතේ නිසා කාමයෙන් මිදෙනවා. කොහොමද මිදෙන්නේ? දැන් මේක ධර්මානුකූලව තෝරා ගන්න ඕනේ. මේ මූල ධර්මයේ තේරුම් ගත්තාට පස්සේ අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ ලෝක සත්‍යයට ඇල්මක් හැදෙනවනේ. ආස්වාදයක් එනවනේ. ඒ නිසානේ මේ පස්සේ හඹා යන්නේ. අන්න එහෙම එකක් එනවා. හැබැයි ඇත්ත මොකද්ද? හඹා යන්නේ කි හරියක් නැහැ කියන එකෙන් දැකලා ඉවරයි. ඒන ආස්වාදයේ දඩයක් තියෙනවා. කැහුවොත් වැඩි වෙනවා. ඒන කහනවා නම් මොකද කරන්නේ? කහන්නේ නැතුව. අන්න එහෙම එකක් ඉතුරු වෙනවා. ඒක තමයි කිව්වේ යථාර්ථයේ අවබෝධ කරලා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාස දුරු කළාට කාමරාගයයි ව්‍යාපාදයයි දුරු වෙලා නැහැ ඉවරට. ඒක තව වද දෙනවා. ඒක තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ඔන්නෝ කරගන්න කිව්වා මහණෙනි සමාධියටපත් වෙන්න. සමාධිය වැඩුව කෙනාට කාමයේ සංසිදෙනවා. මොකද්ද ක්‍රමවේදී? ඒකත් දකින්න ඕනේ. සමාධිය කිව්වේ මොකද්ද? සමතුලිතතාවය. මොන දේක හරි තියෙන්න ඕනේ. දැන් අපි ඔබට හොලා ගන්න උපමාවකින් යම්කිසි ඇඟට අධික සීතල ඇති කරන පරිසරයක් තියෙනවා. ඒ පරිසරයේ ඉන්නකොට දිව උරන සීතල. මේ වෙලාවට කවුරු හරි මොකද කරන්නේ? අර හොට් ප්ලේට් කියන එකක් හරි උණුසුම දෙන මේ උපකරණයක් හරි ඒ වෙලන්න මොනවා හරි දා පොල්ලෙල් ටිකක් ගහලා ගිනි උලක් ගහගෙන හරි ගිනි සපින සීතලක් තියෙනවා. ඔය සීත කාලේ දැනුත් මිනිස්සු කරනවානේ ඔය. ගිනි ගොඩක් ගහගෙන හරි ගිනි කබලක් තියාගෙන හරි කමක් නැහැ ගිනි සපිනවා සුවයි. අර උෂ්ණත්වයේ මේ සුව දැනෙන්නේ කොයි වෙලාවෙද? ශරීරයට අධික සීතල වෙලා තියෙන වෙලාවේ. ඒතොර යම් කිසි කාලයක අධික උෂ්ණයක් එනවා. මේ කාලේ අපි අවුවේ එහෙම වැඩ කළා හිටියොත් එහෙම දාඩිය මුගුරු පෙරාගෙන ඉන්නේ. හරි සීතලක් බලාගෙන. ඒ වෙලාවට ආමි අගුරු කබල ළඟටලා ඉන්නෝ කිව්වොත් එහෙම මොකද වෙන්නේ? මොන වලවදයක්ද මේ කියන්නේ? දැවිලා පිටිලා එළියට මේක තමයි අගුරු කබල ළඟින අසේ ගන්නවා. දැන් වදයක් වෙනවා ඒක. මම දැවිල්ලා. විදහාට සීතල සීත කාමරයක් නැත්නම් එහෙම දෙනක හරි සීතල දෙයක් ගෙනත් දෙනවා. සීත කරන වීව එකක් ගෙනත් දෙනවා. අන්න හරි සනීපයි. එතන සීතල සනීප වුණා. අර අධික සීතල වියාවේ සීතල හරි දුකයි. තව එනකොට. එන උෂ්ණය සනීපයි. අධික උෂ්ණ වෙලාවට සීතල සනීපයි. එහෙනම් මේ සීතලේද උෂ්ණේද සනීප දෙවිලා තියෙන්නේ. නැත්නම් අපි ළඟ තිබිච්ච අසමතුලිතතාවෙන් ඉඳලා සනීප දැවුනේ. අන්න තේරුම් ගන්න ඕනේ දැන්. අපි ළඟ අසම විදියට සීතල වුණා නම් උෂ්ණේ සනීප දැයෙනවා. අසම විදියට උෂ්ණ වුණා නම් සීතල සනීප දැයෙනවා. හොඳයි සමතුලිතතාවයේ සමාධිය කියන්නේ සමතුලිත වුණා. එහෙනම් සමශීතෝෂ්ණ වුණා. ශරීරයේ සීතල උෂ්ණයි සමයි. දැන් අපිට සීතල ගෙනත් දුන්නොත් උෂ්ණ ගෙනත් දුන්නොත් වෙනසක් තියෙයි. අන්න කල්පනා කළා. එහෙනම් සීතලෙත් නෙමෙයි උෂ්ණෙත් නෙමෙයි සුවේ තිබුණේ. හැබැයි සීතලෙනු සුව විදලා තියෙනවා උෂ්ණෙනු සුව විදලා තියෙනවා. කොහොමද? සීතල අධික වෙච්ච වෙලාවට උෂ්ණෙනු සුව විදලා තියෙනවා. උෂ්ණ අධික වෙච්ච වෙලාවට සීතල අරන් සුව විදලා තියෙනවා. සුවයක් වශයෙන් දැනලා තියෙන්නේ මොකද්ද? අපි ළඟ තිබිච්ච අසමතුලිතතාවයේ සමතුලිත වෙනකොට ඇතිවෙච්ච ප්‍රතික්‍රියාව. මේකයි සුවේ කියලා අරන් තියෙන්නේ. එහෙනම් සමශීතෝෂ්ණ වෙලාවට ওই ප්‍රතික්‍රියාවක් දුන්නොත් ආයි සීතල ලං කරලා හරි උෂ්ණ ලං කරලා දෙකෙන්ම සුව නැහැ. මෙන්න මේ වගේ යම් කිසි කෙනෙකුගේ හිත කාමයන්ගෙන් වෙන් වෙලා අපසල ධර්මයන්ගෙන් වෙන් වෙලා සවිතක්ක වූ සවිතාරෝ විවේකයෙන් හටගත් ප්‍රීති සුඛ ඇති ප්‍රථම ධානයටපත් වුණා නම් ධාන සුඛය එතන පවතිනවා. පංචකාම සුඛය එතන නැහැනේ. එදාට කියනවා කාමයන්ගෙන් වෙන් වුණා. ඕක සමාධියේ සමාධිපත්තියේ නිකන් සුද්ධ කරගත්තොත් පූර්ණ කරගත්තොත් ශාරීරිය අනුකූල වෙනවා. අනුකූලලා සමතුලිත වුණාට පස්සේ අර එච්චර කාල දුන්න වදේ ඉවරයි. එච්චර කාල හිතා හිටපු කාමාස්වාදී අවශ්‍යතාවය අසහනී ඉවරයි. මෙන්න මේන කාමයේ සංසිඳන සමාධිය වලන්න කිව්ව ඔබට. අන යථාර්ථය දැක්කට පස්සේ සමාධිය නිවන් මඟ, සමතයත් නිවන් මඟ, විදර්ශනාවත් නිවන් මඟ. සමතේ නිසා ඉහාත්ම සුඛ විහෙලින් ලැබලා සැනසille ඉන්නවා. විදර්ශනාව නිසා අවිද්‍යාව දුරු වෙනවා. දුරු වෙලා ඊට ප්‍රඥා පහළ වෙනවා. සමතේ නිසා කෙලෙස් දුරු වෙලා ඉහාත්ම සුඛ විහෙලින් ලැබෙනවා. සමත විදර්ශනාව වලන්න කිව්ව ඔබට. මේක තෝරා ගන්න ඕනේ. හරි ලස්සනද? වටහා ගත යුතු දෙයක්. ඉතින් නිවන් දකින්න ආකාරයේ ওই විදිහට තෝරාගෙන සමතේටපත් කරලා ප්‍රඥාවෙන් අනිත්‍ය දුක්ඛ නත්ත දැකලා ඒ වගේම ලෝකෙ මිදිලා ගියහම ලැබෙන සාහනිය දැක්කට පස්සේ ධම්මම් අධ්‍යක්ලා මග පූර්ණ වෙනවා. පංචස්කන්ධයෙන් චන්දරාගයෙන් නිදහස් වෙනවා. ඊට පස්සේ අරිහත්ත්වයටපත් වෙච්ච කෙනා අනුපදිශේෂ නිර්වාණ ධාතුවේදී ස්කන්ධ පරිනිර්වාණයකින් දෙන පංචස්කන්ධයෙන් ඉවර කරනවා. නැවත හටගන්නේ නැති වෙන්නේ. නැවත උප්පත්තියක් හටගත්තේ නැති නිසා නැවත පංචස්කන්ධයක සම්බන්ධ නැහැ. සියලු දුකෙන් නිදහස් අවසානයි. එතන තමයි පංචස්කන්ධයෙන් නිකුත් වීමේ නිදහස. ওই විදිහට තෝරා ගන්න ඕනේ.